මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රමික ශීලය සමාදන් වෙන නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඤ්ඤතෝ ලෝකං අවේක්ඛසු මොඝ රාජ සදා සතෝ අත්තානු දික්ඛින් ඌහංච ඒවං මච්චුතරෝ සියා. ඒවං ලෝකං අවේක්ඛන්තං මච්චු රාජාන පස්සති. සදවත් පින්නතුනි, ලෝකයේ මාර්යාගේ රාජධානිය හැටියට ධර්මයේ හඳුන්වලා තියෙනවා. උපදින හැම කෙනෙක්ම මරණයට යටත් නිසා ලෝක සත්ත්වයා මාර්යාගේ වශයෙන් සිටින මාර්යාගේ යටත් වැසියන් බව බුදුරජාන් වහන්සේ වදාලා. ඒකම ඒ තිලෝගුරු බුදුරජාන් වහන්සේ මේ මාර්යාගේ රාජධානියෙන් මිදෙන ලෝකයෙන් එතර වෙන මාර්ගයක් පහදා දුන්නා. ලෝකයෙන් එතර වීමට උපකාර වන ඒ උත්තරීතර ලෝක දර්ශනය අඩංගු වන ගාථාවකුයි අද අපි මාතෘකා හැටියට තබා ගත්තේ. මේ ගාථාව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ මෝඝ රාජ කියන බ්‍රාහ්මණ මානවකයාගේ ප්‍රශ්නයකට උත්තර වශයෙන්. මේ මෝඝ රාජ කියලා කියන්නේ බාවරී නමැති බ්‍රාහ්මණ ආචාර්යවරයාගේ ගෝලයින් 16 දෙනාගෙන් එක්කෙනෙක්. මේ බාවරී කියන බ්‍රාහ්මණ ආචාර්යවරයා පිළිබඳව දීර්ඝ විස්තරයක් සුත්ත නිපාතයේ සාරායන වග තියෙන ඒ ධර්ම කොටසේ සඳහන් වෙනවා. ඒ වගේම අටුවාවලත් ඒ අතීත ප්‍රවෘත්ති ආදිය සඳහන් වෙනවා. අවස්ථානුකූලව අපි කෙටි කරලායි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒවා එදක් වෙන හැටියට අතීතයේ අතීත බුද්ධ ශාසනවල බොහොම පාරමී ශක්තිය දිනු කරගත්තු මේ බාවරී බ්‍රාහ්මණයා ඇතුළු ඒ ශිෂ්‍ය පිරිස එකට බොහෝ අවස්ථාවල ඉපදිලා එහෙම ඇවිල්ලා පසේනදි කොසල් රජුවන්ගේ පිය රජවන මහා කෝසල රජුවන්ගේ කාලෙදී මේ බාවරී බ්‍රාහ්මණයා ත්‍රිවේදගත ත්‍රිවේද පාරගත බ්‍රාහ්මණයෙක් පුරෝහිතය හැටියට හිටිය බව සඳහන් වෙනවා. ඒකෝර මහා කෝසල රජුවන්ගේ කාලේ ඉඳලම පුරෝහිතය හැටියට හිටියා. පසේනදි කොසල රජුවන්ටත් ඒ වගේම පුරෝහිතකම කරන අතරේ යම් අවස්ථාවක නික්කම්ම අදහස දෙලිව ඇවිල්ලා විවේකයක් බලාපොරොත්තුෙන් රජතුමාගෙන් අවසර ලබාගෙන දක්ෂිණාපතේ දක්වා, ඒ කියන්නේ ඉන්දියාවේ දකුණු දිශාව දක්වා තමන්ගේ අතරැසි ඒ ශිෂ්‍ය පිරිසත් එක්ක පිටත් වෙලා ගියා. පොතපතේ දැක්වෙන හැටියට රජතුමා අමාත්‍යවරු දෙදෙනෙකුට පැවරුවාලු. මේ ආචාර්යවරු ඇතුළු පිරිස සුදුසු තැනක වස්වලා ඒ ආශ්‍රම ආදිය හදන්න. ඉතින් අන්තිමට බොහොම දුර මාර්ගයක් ගෙවාගෙන ගිහිල්ලා ගෝදාවරි නදී තෙර අස්සක කියන රටේ රජතුමාට අයිති කොටසක ගංගා යුරේ ලොකු ආශ්‍රමයක් සාදාගෙන මේ පිරිස භාවනා අනුයෝගීව හිටියා. ඒ වගේම මේ ගම් ප්‍රදේශයත් බොහොම සම්පූර්ණමත් වෙලා ඒවායින් ලැබෙන ආදායම රජතුමා අපේ ආචාර්යවරයාටම දෙන්න කියලා ඒ මිනිස්සුන්ට පැවරුවාම ඒවා ගෙනාව අවස්ථාවේදී බාවරි බ්‍රාහ්මණයා ඒවා පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට ඒවා යෙදෙව්වා මහා යාගයකට. ඒ විදිහට කියවෙන හැටියට හර්ෂියක් පාසා ඒ ප්‍රදේශයෙන් ලැබෙන ආදායම උපකාර කරගෙන මහා යාග පවත්වලා තිබෙනවා. දැන් මේ කියන සිද්ධිය වෙන අවස්ථාවෙත් ඒ වගේ මුළු ලැබිච්ච ඔක්කොම ධනෙ වියදම් කරලා යාගයක් පවත්වලා ආපහු ආශ්‍රමයට ආව අවස්ථාවේ ආගන්තුක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ඒ කියවෙන හැටියට කුහක බ්‍රාහ්මණයෙක් බොහොම තමන්ගේ මානසික ශක්තියක් තියෙන බව කඟවලා කාවණු 500ක් ඉල්ලුවා. එතකොට බාවරි බ්‍රාහ්මණයා කිව්වා මට කරන්න දෙයක් නැහැ, මගේ ළඟ තියුණු ඔක්කොම ධනෙ මම දීලා යාගයේ සඳහා යෙදෙව්වා කියලා කිව්වහම මේ බ්‍රාහ්මණයා දැඩිව ශාපයක් කළා. මට මේ 500 දෙන්නේ නැත්නම් 7 දිනකින් ඔබේ හිස සත් කඩකට පැනලා ඇති කියලා. ඉතින් මේ ශාපයට බයේ බාවරි බ්‍රාහ්මණයාගේ භාවනාවත් ඇදහැරුණා. ආහාරත් නොගෙන නිරාහාරව දවස් ගණනක් ගත කරනවා දැකලා ඒ එක්තරා බ්‍රාහ්මණයා පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති දෙවතාවෙක් එතන සඳහන් වෙනවා. ඇවිල්ලා මේ බ්‍රාහ්මණයාට කිව්වා බ්‍රාහ්මණයා ඒ බාවරි බ්‍රාහ්මණයා අමතලා ඒ ආපු ආගන්තුක බ්‍රාහ්මණයා මහ කුහක ධනලෝභී කෙනෙක්. එයා දන්නේ නැහැ මුදුන මොකක්ද, මුදුන වැටීම මුද්ධං මුද්ධාතිපාතං කියලා වචන දෙක යදෙනවා. හිස් මුදුන දන්නේත් නැහැ, හිස් මුදුන වැටෙන හැටි දන්නේත් නැහැ කියලා ඒකේ අර්ථය ඒක පිළිබඳ ඥානයක් එයාට නැත කියලා කිව්වා. ඔන්න එතකොට බාවරි බ්‍රාහ්මණයා අහනවා එහෙනම් ඔබ දන්නවද කියලා මේ දේවතාවගෙන් අහනවා. මමත් ඒක දන්නේ නැහැ. ඒක පිළිබඳ ඥානය බුදුවරුන් ළඟ විතරයි තියෙන්නේ කියලා ඔන්න කිව්වා. කපිලවස්තුපුරේ ශාක්‍ය කුලෙන් නික්මිලා දැන් ලෝකනායක සත්‍ය ලබාගෙන ඒ සම්මා සම්බුද්ධ කෙනෙක් පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ දැන් සංඝයා වහන්සේලාට ධර්මය දේශනා කරනවා කියලා කිව්වහම මේ බුදු කෙනෙක් පහළ වුණා කියන වචනේ අහනවත් එක්කම ඉලුකු ප්‍රීතියක් ඇති වෙලා අර ශෝකය නැතිව ගියා. එතකොට ඇහුවා දැන් කොතනද කොහෙද මේ භාග්‍යතුන් වහන්සේ වැඩ වසන්නේ කියලා. එතකොට දේවතාවා කිව්වා සවැත් නුවර කොසල රජුට අයිති සවැත් නුවරේ කියලා. එතකොට මේ බ්‍රාහ්මණයා අර ගෝලින්ට කතා කරලා ගෝලින් අදහස ඉදනාට කතා කරලා කියනවා මෙන්න ලෝකේ ඉතාමත්ම දුර්ලභ තථාගත සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා මට අහන්න ලැබුණා. වහාම ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ හමු වෙලා මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්නේ මුදුන මොකද්ද, මුදුන ඇදවැටීම මොකක්ද කියලා. මේ සමන් නොගියේ මොකද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. බාවරි බ්‍රාහ්මණයාට මේ අවස්ථාව වෙනකොට වයස 120යි. ඒක බුද්ධ වචනයක් වශයෙන් උත්සන්දහන් වෙනවා. වයස 120 නිසා බාවරි බ්‍රාහ්මණයා කියන ඒ වෙනකොට ගෝලයින් 16 දෙනා, ගෝලයින් 16 පමණක් නෙවෙයි එතන සඳහන් වෙන්නට දහස් ගණනක් ගෝලයින්. ඒ එක එක 16 දෙනාගේ එක එක කෙනාටත් හිටියා විශාල පිරිස. එතකොට දැන් විශාල ගමනක් මේ. ඉතින් ගෝලේ ඇහුවා ඉස්සෙල්ලාම කොහොමද මේ ආචාර්ය මහන්සියගෙන් ඇහුවා ඒ බුදු කෙනෙක් දැක්කහම අපි කොහොමද බුදු කෙනෙක් බව අනුමගන්නේ? ඔන්න එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා අපේ මන්ත්‍රවල සඳහන් වෙනවා ලෝකේ යම් කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උපන්නොත් ඒ පුද්ගලයාට ජීවිතේ පැති දෙකයි යන්න තියෙන්නේ. ගිහි ජීවිතයේ හිටියොත් මුළු ලෝකේ චක්‍රවර්ති වෙලා, ඒ කියන්නේ ධර්මයෙන් ලෝකය ජයගෙන ධර්මයෙන් අනුශාසනා කරනවා මුළු ලෝකෙම ජයගෙන ගිහිගෙන්නික්ම පැවිදි වුණොත් සම්මා සම්බුද්ධ කෙනෙක් වෙනවා කියලා අපේ මන්ත්‍රවල තිබෙනවා. ඒක නිසා ඒ ශරීරයේ තියෙන මහා පුරුෂ ලක්ෂණ තුලින් බුදු කෙනෙක් අඳුර ගන්න. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම අහන්න මා පිළිමදවත් මගේ ගෝත්‍රය මට කොච්චර ශිෂ්‍යයින් ඉන්නවද මගේ ශරීරයේ විශේෂ ලක්ෂණ ආදිය ඒවා ගැනත් අහන්න. ඒ වගේම මේ කියාපු මේ ගැඹුරු ප්‍රශ්නයක් අහන්න. හැබැයි ප්‍රශ්න අහන්නේ කිව්වේ හිතෙන්, කටවචනේ නෙවෙයි, හිතෙන් අහන්න. මොකද ඒ බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම අනාවරණ ඥානය තිබෙන කෙනෙක් නම් අනාවරණ දස්සාවී කියලා කියනවා. අනාවරණ ඥානය තියෙන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ නුඹලා හිතෙන් අහපු ප්‍රශ්න වලට වචනයෙන් පිළිතුරු දෙනු ඇත කියලා කිව්වා. ඔන්න එතකොට මේ ගෝලයින් ආචාර්යයන් වහන්සේට වැඳලා පැදුම් කරලා ඒ විශාල පිරිසක් ගන්න. එතකොට දකුණු ඉන්දියාවේ අර ගෝදාවරී නදී තෙරේ ඉඳලා අය දුරු මඟ ගෙවාගෙන ඒ පොත්වල තිබෙනවා. දැන් මේ කාලේ එතන ඉඳලා ගමන් මාර්ගයේ අපි ඉතිහාසඥයෝ හඳුනගන්නේ ඒ ඔවුන් පසු කළ නගර ග්‍රාම සඳහන් වෙනවා. ඒ විදිහට දුරු මඟ ගෙවලා ඒ වෙලාව වෙනකොට ඉතින් සෑහෙන කාලයක් යන්නේ නැtei කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ පිරිස යනකොට සවැත් නුවර නෙවෙයි බුදුරජාණන් වහන්සේ මගධයේ පාසානක චෛත්‍යය කියන තැන. ඉතින් ඒකත් සුතපතේ දැක්වෙන හැටියට බුදුරජාණන් වහන්සේම මේ බව දැනගෙන ඊට සුදුසු දැනක දක්වාම බුදුරජාණන් වහන්සේ ඈතට වැඩිය බවයි පෙන්නුම් කරන්නේ. ඉතින් කොහොම හරි මේ පිරිස ඔන්න ඒ දුරුමඟ ගෙවාගෙන ගිහිල්ලා එතන කියවෙන්නේ ඒ ගෝලයින් 16 දෙනාගේම නම් සඳහන් වෙනවා. අජිත තිස්සමෙත්තෙය, කෝසාල, පුන්නක, උදය ආදී වශයෙන් ඒ 16 දෙනාගේම නම් සඳහන් වෙනවා. එයින් අජිත ශිෂ්‍යයා තමයි ප්‍රධාන. ඒකෝ අජිත ශිෂ්‍යයා ඒ ප්‍රදේශයට ආවට පස්සේ බොහොම සතුටින් මේ 16 දෙනා මේ කන්ද නැගලා ගිහිල්ලා අජිත කියන බ්‍රාහ්මණයා, බ්‍රාහ්මණ මානවකයා බුදුරජාණන් වහන්සේ හමු වෙලා අර කියාපු විදිහට දැක්කා. බුදුරජාණන් වහන්සේගේ ශරීරය දැකීම තුලින්ම තේරුම් ගත්තා මේ බුදු කෙනෙක් තමයි කියලා. ඒ වුණත් අර තමන්ගේ ආචාර්යවරු කිව්ව ආකාරයට හිතෙන් ප්‍රශ්න කළා මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා. ඒ වේ අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන ධර්ම දේශනා කරමින් හිටියේ. ඉතින් අජිත ඒ අවසර ලබාගෙන එහෙම හිතෙන්ම ප්‍රශ්න කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කවුරුවත් අහපු නැති ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වගේ පිළිතුරු දෙන්න මහා පිරිසක් පුදුමයටපත් වුණු බව සඳහන් වෙනවා. බාව මේ ඔබ හැම දෙනා මේ අහවලා අහවල් ගුරුවරයාගේ අහවල් හැඩ ස්වභාවය තියෙන මෙච්චර සිස්ස පිරිසක් සිටින 500ක් සෙන්ටර් වගේදී උගන්වන මේ විදිහේ ආචාර්යවරේ අවුරුදු 120යි වයස නැතිලා ඊළඟට මේ අහුව ආර ප්‍රශ්නය මුදුන මොකද්ද, මුදුනේ වැටීම මොකද්ද කියලා. ඔන්න ඒකට ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා අවිද්‍යාව තමයි මුදුන, හිස් මුදුන අවිද්‍යාවයි. එතකොට විස්මුදින බිඳවැටීම කියලා කියන්නේ විද්‍යාවයි. විද්‍යාව කිව්වට මේ කාලේ අර්ථයෙන් නෙමෙයි, මේ පින්නතුන් වර්ධවල වටහා ගන්න එපා. අවිද්‍යාව නැති වුණාම ඇති වෙන ඒ ප්‍රඥා ඒ එකයි ධර්මානුකූල විද්‍යාවයි. ඒ විද්‍යාවත් එක්ක යන අනිත් වචනත් ඊළඟට ඒ එතන සඳහන් වෙන ඒ ගාථාවේ සද්ධා සති සමාධිහි ඡන්ද විරිය, සද්ධා සති සමාධි ඡන්ද විරිය ආදීන් යුක්ත විද්‍යාවෙන් සුලින් තමයි ඒ මුදුන බිඳ හැලෙන්නේ කියලා අන්න අර ගැඹුරු ප්‍රශ්නයට එතෙන්දී පිළිතුරු දුන්නා. ඉතින් අජිත මානවකයා විශාල සතුටකින් ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අර බාවරි බ්‍රාහ්මණයා කිව්ව ආකාරයට තමන්ගේ ශිෂ්‍යයන් සමග මාගේ ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේට පාවන්දිනවා කියලා. ඒ අවස්ථාවෙන් එතකොට බුදුරජාණන් වහන්සේත් ආශිර්වාද කළා. බාවරි බ්‍රාහ්මණයා සුඛිත වේවා, ඒ වගේම ඔබත් සුඛිත වේවා, දීර්ඝායුෂ වේවා කියලා අජිත බ්‍රාහ්මණයාට මානවකයාට ආශිර්වාද කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පැවරුවා. බාවරිට හෝ ඔබ අතුරෙන් කෙනෙකුට හෝ යම් ධර්ම ප්‍රශ්නයක් තිබෙනවා නම් මගෙන් අසන්න කියලා. උන්නේ අවස්ථාවේ අජිත ප්‍රධානයේ සියලුම 16 දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ගාථාවලින් ධර්ම ප්‍රශ්න ඇහුවා හිතෙන්. ඒ ආපු ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ කටවචනෙන් පුදුමාන්දමේ ගැඹුරු පිළිතුරු දුන්නා. ඒ සූත්‍ර දේශනාව අවසාන වෙන හැටියට දක්වන හැටියට ඒ 16 දෙනා අතුරින් 15 දෙනෙක්ම එහෙම රහත් වුණා. පිංගිය කියලා අවසානයේ වයසක බ්‍රාහ්මණයා පමණක් අනාගාමී තත්ත්වයට පත් වුණා. මොකද පිංගිය බ්‍රාහ්මණයා නිතරම හිත හිටියා දැන් මම මේ ප්‍රවෘත්තිය ගිහින් බාවරි බ්‍රාහ්මණයාට කියන්න ඕන කියලා බාවරි බ්‍රාහ්මණයාගේ ඥාතිවරු. ඒ අරින් අනිත් ඔක්කොම රහත් වුණ බවයි කියන්නේ. ඕනේ දැන් අපි අපේ ප්‍රවෘත්තියට ලං වෙමු. එතකොට දැන් මේ පින්තුන් දන්නවා ඒ 16 දෙනාගෙන් කෙනෙක් බව මේ මෝඝරාජ බ්‍රාහ්මණයා. නමුත් පොතපතේ දැක්වෙන හැටියට මෝඝරාජ බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නෙට වාරේ ආවේ උත්තරේ ලැබුණේ 15 වෙනි අවස්ථාවේදී. 14 දෙනෙක් අහලා ඉවරුණාට පස්සේ. එතන කියවෙන හැටියට මේ මෝඝරාජ බ්‍රාහ්මණයා කියනවා මම දෙවරක් භාග්‍යතුන් වහන්සේගෙන් හිතෙන් ප්‍රශ්න ඇහුවා ඒ භාග්‍යතුන් වහන්සේ මට උත්තර දුන්නේ නැත. මං අහලා තියෙනවායි බුදුරජාණන් වහන්සේලා ගෙන් 3 වරක් අහන්න පුළුවන් කියලා. එන අතර මගේ දැනගන්න ලැබෙන්නේ නැති සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් ඒ අසුරු කළ යුතු ආකාරය කොයි හැටි නමුත් මට අසන්න ලැබෙන 3 වරක්. ඒක නිසා මම මේ 3 වෙනි වරට අහනවා කියලා ඔන්න මෝඝරාජ බ්‍රාහ්මණයා ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. තවත් ගාථා තිබුණත් මේවා කෙටියෙන් කියතොත් මේකයි ප්‍රශ්නය. කතං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සේ ලෝකය කොයි ආකාරයකින් ලෝකයේ දෙස කොයි ආකාරයකින් බලන කෙනාද මාර්යා නොදකින්නේ? මාර්යාගේ ඇසට ලක් නොවන්නේ? ඔන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි අර බුදුරජාණන් වහන්සේ මේ අපි මාතෘකා කළ ගාථාව වදාළේ. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මෝඝරාජ සදා සතෝ අත්තානු දිඨින් ඌහච්ච ඒවං මච්චුතරෝසියා ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජා නපස්සති. මෝඝරාජය තනකල්හි සතිමත් ලෝකයේ ශූන්‍ය දේශ බලව හිස් හැටියට බලව අත්තානු දිඨින් ඌහච්ච ඒවං මච්චුතරෝසියා ආත්මය අනුමගිය දෘෂ්ටිය මුලිනුපුටා දම ඒ මුලිනුපුටා දැමීම තුලින් මෙසේය මාර්යාගෙන් ඉතර වෙන්නේ මච්චු සරෝසියා මාර්යාගෙන් ඉතර වෙන්නේ. ඒවං ලෝකං අවෙක්ඛන්තං මේ ආකාරයට ලෝකයේ දිස බලන තැනැත්තාව මච්චු රාජාන පස්සති මෘත්‍යු රාජා මාර්යා නොදකි. ඉතින් මෙතන මේ ගාථාව තියෙන ගැඹුර කියන අපිට හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ මෝඝරාජ කියන බ්‍රාහ්මණයාට එල්ල කළේ මේ ගාථාව. අර දෙවරක් ප්‍රශ්නය අහලත් එතන කියවෙන හැටියට ඥානීය මෝරා යනතුරු අනිත් ප්‍රශ්න අහලා ඒ මෝරා යනතුරු හිටියයි කියලායි සමහර විවරණ දක්වන්නේ. මෙතන ශූන්‍යතාව ගැන කියවපු එක මෙතන ගැළපීමේ ඉන්නේ. මොකද මෝඝ කියන වචනේ තේරුමත් හිස්. මෝඝ කියන වචනේ තේරුමත් හිස්. නමුත් මෙතන දැන් සාමාන්‍යයෙන් මෝඝ පුරුෂයා කියලා කියන බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නිග්‍රහ කිරීමට නමුත් මෙතන මෝඝරාජ මේ බ්‍රාහ්මණයාගේ නමත් මෝඝරාජ. නමුත් මෙතෙන් දියන්න හිස් බවම ලෝකයේ ගැඹුරුම දර්ශනය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ශූන්‍යත්වය. ඉතින් ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්න. ඉතින් මේ ගාථාව අහලා ඉවරෙනකොට මෝඝරාජ බ්‍රාහ්මණයා හැමෝම රහත් වුණු බවයි කියවෙන්නේ. මොකද මේ 16 දෙනාම නිකන් එසේ මෙසේ අය නොවේ. ඒ අය ගැන මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ජායි ජානරතා ධීරා පුබ්බ වාසන වාසිතා. ඥාන වඩන නිරන්තරයෙන් ධානයේ ඇලුණු ඒ වගේම අතීත පුබ්බ වාසන වාසිත අතීත පුණ්‍ය ශක්තිය නැති අය බාවරි බ්‍රාහ්මණයා කී ඒ පිරිස බාවරි බ්‍රාහ්මණයට මහපුරුෂ ලක්ෂණ හිතන් තිබිලා තියෙන සල්ලි. ඒ තරම් මහතරම් ඥාන වඩලා ඒ පැත්තෙන් දියුණු කට්ටිය නිසා සංසාරික පුරුදු දියුණු කළා තියෙන නිසා අන්න අර ගාථා වහලා එහෙම රහත් වුණු බව සඳහන් වෙනවා. දැන් එතකොට අනිකුත් ප්‍රවෘත්ති කෙසේ වෙතත් අපි මේ මෝඝරාජ දැන් ඉතින් මෝඝරාජ බ්‍රාහ්මණයා ඇතුළු මේ පිරිසම බුද්ධ ශාසනය පැවිදි වුණා. එතන කියන හැටියට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා කියලා කියවෙනවා. මෝඝරාජ බ්‍රාහ්මණයා පැවිදි වෙලා ඉවර වෙලා ඔන්න දැන් මෝඝරාජ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ මෝඝරාජ මහරහතන් වහන්සේ පිළිබඳ මේ ශාස්ත්‍රීය වශයෙන් බලනකොට වටිනා පැත්තක් තිබෙනවා. උන්වහන්සේ රහත් වුණාට පස්සේ පැවිදි ජීවිතය ආරම්භ කළේ පංසකූල චීවර ඉතාමත්ම අල්පේච්ඡව රළු සිවුරු දරන. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක නිසා දැන් ඊත දග්ගවග් වෙනමින් දැක් වෙනකොටසේ කියවෙනවා බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආදීන්ට අග්‍රතනතුරු දුන්නා කියලා. ඒත දැක්ගම් භික්කවේ මම ශ්‍රාවකාණං ආදී වශයෙන් මාගේ ශ්‍රාවකයන් අතර මේ පැත්තේ මේ මේ අග්‍රයි කියලා. ඉතින් මේ රළු සිවුරු දරන්නන් අතර අග්‍රස්ථානීය මොග්ගරාජ මහරහතන් වහන්සේට ලැබුණා. දැන් මේ පින්වතුන්ට අද දවසේ මේක අහනකොට පුදුම හිතෙන්න පුළුවන්. එදත් අදත් අතර වෙනස. දැන් මේ වස් කාලයේ අවසාන වෙන පෝයයි. පෞගිය මාසයේ තුලම මේ සද්ධාවන්ත ගිහි පෙන්නතුනොත් සංඝයා වහන්සේලා නිරන්තරයෙන්ම සිවුරු ගැනයි කතාව හිදිවිල්ල ඔක්කොම යොදලා තියෙනවා. ඉතින් සිවුරු ගැන හිතනකොට උත්කෘෂ්ඨම සිවුර නේද අපි කවුරුත් ලොකු හටේට ගන්න. බුදුරජාණන් වහන්සේම උත්කෘෂ්ඨ සිවුරු දරන්නන් අතර ඒක දාග්‍රතන තුරු දුන්නේ නෑ. රූක්ෂ කටුක රළු සිවුරු දරන්නන් අතර අග්‍රස්ථානීය මොග්ගරාජ මහරහතන් වහන්සේට දීවදාලා. ඉතින් මේ එදත් අදත් අතර වෙනස මේ පින්නසුන්ට හිතා ගන්න පුළුවන්. තවදුරටත් ඒ ගැන කියනවනම් උන්වහන්සේගේ චරිතයේ තවත් විශේෂ ලක්ෂණයක් මේ පොතපතේ සඳහන් වෙනවා. උන්වහන්සේම රළු සිවුරු ධර්මින් අල්පේච්ඡ වශයෙන් ජීවත් වෙන අවස්ථාවේදී අතීත කර්ම වේගයක් නිසා ශාරීරිය පුරා දද බිබිලි මතු වෙලා තිබෙන එක් අවස්ථාවක උන්වහන්සේ සේනාසනයේ කිලිටි වෙනවා කියලා හිතාගෙන සේනාසනය අතහැරලා කෙත්වල ඒ ගුවන් පැහිච්ච කාලේ පිදුරු සෙවණියක් යට පිදුරු ඇඳක පිදුරු යහනක සැතපුණි. එතකොට එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උපස්ථානෙට ආවහම බුදුරජාණන් වහන්සේ පිළිසඳර වශයෙන් මොග්ගරාජ ස්වාමීන් වහන්සේ අමතලා මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. චවි පාපක චිත්ත භද්දක කියලා එහෙම ආමන්ත්‍රණය කරලා ගාථාවකින් අහනවා සුව දුක් කොහොමද ආන්නේ. එතන ඒ වචන දෙකයි අපි ඉස්සෙල්ලා හිත දාගන්න තියෙන්නේ. චවි පාපක, චවි කියලා කියන්නේ සිවිය. මේ ශරීරයේ හැම උඩින් තියෙන පැත්තනේ සිවිය කියන්නේ. එතකොට පිට පොත්තෙන් බැලුවාම පාපක දන්න දෙයක් නැහැ. පිට පොත්ත සුන්දර නැහැ. නමුත් චිත්ත භද්දක සිත භද්‍රයි, සිත සොඳුරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ චවි පාපක චිත්ත භද්දක මොග්ගරාජ සතතං සමාහිතෝ. ඔන්න ඊළඟට ගුණපක්ෂයක් තියෙනවා. හැම කල්හිම සතිමත් සමාධිමත් වූ මොග්ගරාජ. එහෙම නමුත් අන්න අර කිව්ව කාරණේ හැම සුන්දර නෑ, හිත සුන්දර. හේමන්ත සීත කාලේ රත්තියෝ. මේ හේමන්ත ඍතුවේ රාත්‍රී බොහොම හීතලයි. වික්කුතුන් තතං කරිස්සද? වික්ෂෝ ඔබ කොහොම මොකද කරන්නේ? කොහොමද ඉන්නේ? කොහොමද සබදන්නේ කියලා ඇහුවේ. ඔන්න එතකොට මොග්ගරාජ මහරහතන් වහන්සේ පිළිතුරු දෙන ආකාරය පුදුමයි. සම්පන්න සස්සා මගදා කේවලයිති මේ සුතා පරාලච්ඡන්න කෝසෙයං. ඒ කියන්නේ මේ මට අහන්න ලැබිලා තියෙනවා මගදේ පුරාම පරාලච්ඡන්න කෝසෙයං යේචඤ්ඤේ සුඛ ජීවිනෝ. ඒකයි ඒ ගාථාවේ අදහස. උනාට ගාථාවේ අදහස ඇරෙට තියෙන්නේ මට අහන්න ලැබිලා තියෙනවා මේ මගද ප්‍රදේශයේම කෙත් පැහිලයි කියලා. සම්පන්න සස්සා මගදා පුරාම කෙත් පැහිලා තියෙනවා. පරාලච්ඡන්න කෝසෙයං පිදුරු සෙවණිය පිදුරු ඇඳ මට තියෙනවා. යේ චඤ්ඤේ සුඛ ජීවිනෝ. සුවසේ ඉන්න අය වගේම තමයි මාත් ගත කරන්නේ. අන්න අර මේ පින්නතුන් අර බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇටේරියා වනේ හිටපු ඒ කතාව මතක් වෙනවා. ඒ සීතල රාත්‍රියක් ගත කරලා සුවසේ ඉන්නවා කියලා කිව්වා වගේ ඔන්න මොග්ගරාජ මහරහතන් වහන්සේත් කියනවා අර සමාධි ශක්තිය තුලින් අර කියාපු අල්පේච්ඡතාවට හිත නගා ගැනීම තුලින් අර කියාපු ශූන්‍යතාව ඒ දර්ශනය තමගේ ජීවිතයට ලං කර ගැනීම තුලින් මේවා හිස් බව දැකලා අන්න එතකොට ගත කරේ අර පිදුරු සෙවණියක් කර පැලක පිදුරු ඇඳක පිදුරු ගොඩක්. ඔන්න එතකොට ඒක හොඳයි මේ යුගයේ මේ පින්නතුන්ට මොග්ගරාජ ස්වාමීන් වහන්සේලා වගේ කට්ටිය මේ කාලේ සමහර විට ධර්ම දේශනාවලට ඉස්සරහට එන විදිහේ චරිතයක් නෙවෙයි. නමුත් අපි හිතන්න ඕන අන්න බුදුරජාණන් වහන්සේ අමතු ආකාරයට චිත්ත බද්ධක චිත්ත සඳුරුයි චවි පාපක. ඔය පොත්ත ඉතින් පිට පොත්ත ඔක ලස්සනට තිබුණත් කොයි හරි වැඩි කල් තියෙන්නේ නැහැ. චිත්ත බද්ධක ඒකයි වැදගත්. නමුත් ඔන්න සාසනීය වටිනාකම් අතර කොයිතරම් පෙරලියක්ද කියලා මේ පින්නතුන් හිතා ගන්න පුළුවන්. කෙසේ හෝ වේවා ඔන්න එතකොට මේ මොග්ගරාජ මහරහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ චරිතය පිළිබඳව තවත් ඊයේ තැන්වල තිබෙනවා. උන්වහන්සේ අසාපු ඒ ධර්ම ප්‍රශ්න හිම බුදුරජාණන් වහන්සේගෙන්. දැන් ඊළඟට අපි යමු මේකේ මාතෘකාවට. අපි කිව්වා දැන් මෙතන අර උත්තරීතර දර්ශනයක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන මායාවෙන් මිදෙන්න. ශූන්‍යතාව කියන වචනය බොහෝ දෙනාට අප්‍රියයි. ශූන්‍ය කියලා කියන්නේ හිස්. එතකොට මේ භවය ප්‍රාර්ථනා කරන ලෝකයාට භවාරාමා භවරතා භව සම්මුතිතා කියලා බුදුරජාණන් වහන්සේ දැක්ව ආකාරයේ භවය ප්‍රාර්ථනා කරන ලෝකයාට අනිත්‍යතාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ත්‍රිලක්ෂණය එච්චර හිතට අල්ලන්නේ නැහැ. යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා. යමක් අනිත්‍යද ඒ දුක්සහිතයි. ඒ දුක්සහිත නිසා ඒකම තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නිසා ඒක අනාත්මයි. මෙන්න මේ අනාත්ම කියන වචනයට ළඟයි මේ ශූන්‍ය කියන වචනය. මේ හිස් බව කියන එක. ඒක ඇඟෙන්න දැන් අපි කෙලින්ම ඔය ශුන්‍යතාව පිළිබඳව සංඝයා වහන්සේලා අසූ ප්‍රශ්නයක් ආශ්‍රයෙන් ගත්තොත් ආනන්ද ස්වාමීන් වහන්සේ කවස්ථාව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ශුන්‍යෝ ලෝකෝ කියලා කියනවා ස්වාමීනි. කෙතකින්ද ලෝකයේ ශුන්‍ය වන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ශුන්‍ය මිදන් අත්තේනම ආත්තනියේනවා. යමක් ආත්ම වශයෙන්වත් ආත්මයට අයිති දේ වශයෙන්වත් ගත හැකි නොවේද? ඒ ශූන්‍යයි. එතකොට ආත්ම වශයෙන් ගත හැකි දෙයක්වත් නැත්නම් ආත්මීය වශයෙන් ආත්මයට අයිති දෙයක් හැටියට ගන්න පුළුවන් දෙයක්වත් නැත්නම් ඒක ශූන්‍ය හිස්. ඉතින් ආත්මය කියන වචනයත් එක්ක කල්පනා කරන්න ඕනේ මේ සාරාර්ථය සාර හරයක් තියෙනවා කියන අරතුවක් තියෙන හැඟීමක් තියෙනවා ආත්මය කියන එක තුළ. වශයෙන් පැවැත්වීමේ හැකියාවක් පිළිබඳ කතාවක් කියනවා. ඉතින් ඒක මේ ශූන්‍ය කියන්නේ ඒ බඳු දෙයක් නැති බව. ඊළාට බුදුරජාණන් වහන්සේ කියන කුමක්ද හිස්? කුමක්ද ශූන්‍ය? ඇස ශූන්‍යයි ආත්මයකින් හෝ ආත්මයකට අයිති දෙයකින්. චක්කු විඥානි චක්කු සම්පස්සේ නිසා ඇති වෙන වේදිත ආදි වශයෙන් සලායතන ආශ්‍රයෙන් මේ ශූන්‍යතාවය එතන දක්වනවා. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ආසි විසෝපම කියන සූත්‍රයේ උපමා රාශියක් තිබෙනවා. ඒක උපමාවක් තමයි පාළුගම ශුන්‍යෝගාම. පාළුගම කියන එක හඳුන්වන්නේ ආධ්‍යාත්මික ආයතන 6. ඇසකන නාසය දිවකය මන කියන ඒ 6ම ශූන්‍යයි කියලා. ආත්මාත්මීය තත්වයෙන් ශූන්‍යයි. ඒවා හිස්. ඒවයි මොකක්වත් රඳන්නේ නැහැ. රඳෙනවා කියලා අපි හිතනවා පමණයි. ඇසෙයි රූපයක් ගැටුණායි කියලා කියන්නේ මේක ඇලිලා තියෙන්නේ නැහැ. ඇලෙන්නේ හිතයි. ඇහි රූප ගැටෙනවා ගැටුණාට ඇහි රූපේ ඇත්ත වශයෙන්ම ගැටුණොත් එහෙම අතුවාල වෙනවා. නමුත් අපට ඇහි රූපේ ගැටුණාම අර ගැටීම තුලින් ගන්න ඒ සංඥාවයි අපි ඊළඟට ගෙනියන්නේ. හිතෙන් හදාගත්ත එක ප්‍රපංචයක්. ඒකට ඇහි රූප ගැටෙන්නේ නැහැ. ඒ වගේම කනේ ශබ්ද රැඳෙන්නේත් නැහැ. නමුත් අපි ඒක හිත ඇතුලේ කංකරච්චලයක් හදාගන්නවා. අන්න ඒ වගේ මේ එකක්වත් රඳන්නේ නැහැ මෙතන. පාළු ගෙවත්. නමුත් අපේ අර තියෙන අවිද්‍යාව නිසා අර විදිහට ප්‍රපංච වශයෙන් හිතා ගන්නවා. කොච්චර රසාරයක් වුණත් දිවේ රැඳෙන්නේ නැහැ. එතකොට ඇසේ රූප ගැටෙන්නේ නැහැ. කනේ ශබ්ද රැඳෙන්නේ නැහැ. නැහැයි කොච්චර හොඳ සුවඳක් වුණත් ඒත් රැඳෙන්නේ නැහැ. දිවේ ඇලෙන්නේ නැහැ. කයෙහි ඇලෙන්නේ නැහැ. හිතෙහි රැඳෙන්නේ නැහැ කිසිවක්. අපි මේ හිතනවා මේ හිතේ ආත්මයක් තියෙනවා කියලා. ඒ හැඟීම විඥානයයි අන්ති විඥානය පිළිබඳව ඒ ආත්ම සංකල්පයයි වැඩිපුරම යන්නේ. නමුත් හිතේවත් මොකක්වත් නැහැ. ඒකයි අනිත්‍යතාවයේ ගැඹුරම. එතකොට අනිත්‍යතාව කෙලවරේ තමයි මේ අනාත්ම දර්ශනය තිබෙන්නේ. ඒ අනාත්ම බව හඟවන එකක් මේ ශූන්‍යතාව කියලා කියන්නේ. ආත්ම අනාත්ම වශයෙන් සාරා වශයෙන් ගත හැකි දෙයක් නැත්නම් ඒක බොල්, හිස්, රිත්ත, තුච්ඡ, ශුන්‍ය ආදී පද සමානාර්ථ වශයෙන් දැක්වෙනවා. රිත්ත, හිස්, තුච්ඡ ඒ වගේම ශුන්‍ය මේ වචන විදර්ශනාවට උපකාර වෙන වචන හැටියට දක්වනවා. තවත් අවස්ථාවක දැන් මේ ශාසනීය ඇතම් ධර්ම සාකච්ඡා ධර්ම සංවාද කෙරෙන්නේ නොදන්න දෙයක් දැනගැනීමේ අර්ථින් පමණක් නොවේ. ඒ මහා ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා අනාගත පරම්පරාව නොදන්නා අනාගත පරම්පරාව වෙනුවෙන් හරියට නොදන්නවා වගේ ධර්ම සංවාද පවත්වලා තිබෙනවා. ඒ විදිහේ දේවල් ප්‍රතිපුත් මේ සූත්‍ර දේශනාවල තියෙනවා. එහෙම අවස්ථාවක් දැන් මේ ශාසනීය මහා ප්‍රාඥ ස්වාමීන් වහන්සේලා දෙනම කවුරුත් දන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. මහා කොටිත ස්වාමීන් වහන්සේත් ඒ වගේ. නමුත් එක් අවස්ථාවක මහා කොටිත ස්වාමීන් වහන්සේ දන්නේ නැතුව වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඇවැත්නි සාරිපුත්‍ර, සිල්වත් භික්ෂුවක් විසින් කවර නම් ධර්ම කොට්ටාසයක් එහෙම නැත්නම් කවර ධර්ම නුවණින් මෙනෙහි කළ යුත්තේද? යෝනිසෝ මනසිකාර කියන වචනේ දෙනව දාන්න. නුවණින් මෙනෙහි කළ යුත්තේ. එකටින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. සිල්වත් භික්ෂුවක් විසින් මේ පංච උපාදානස්කන්ධය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය නුවණින් මෙනෙහි කළ යුතුයි. ඔන්න මෙනෙහි කරන ආකාරය දක්වනවා. 11 ආකාරයක්. අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ. අපිට ඕන වචනේ තියෙනවා අගහරිය. 11 ආකාරයකින් එක මෙනෙහි කරන්නේ කියන්නේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, උලක් වශයෙන්, ව්‍යසනයක් වශයෙන්, ආබාධයක් වශයෙන්, පරතෝ කියලා කියන්නේ Tamanට අයිති නැති දෙයක් වශයෙන්. පරතෝ පලෝකතෝ කියලා කියන්නේ බිඳෙන දෙයක් හැටියට. එතකොට පරතෝ කියන එකෙන්වත් තේරෙනවා තමන්ගෙනු වෙන බව. අනුන්ට අයිති දෙයක් වගේ. දැන් අපේ ශරීරය වුණත් අපට අයිති කිව්වට මේක ඇතුලේ ඉන්න අයට ඇහුනොත් එහෙම මේක කොච්චර ඉන්නවද මේක ඇතුලේ පණු. මේක අපට අයිති කියන එක ඒගොල්ලන්ගේ අයිතිය කවුරු වෙන්නේ අපේ හුස්ම ටික ගියදාට. ඉතින් පරතෝ ජීවත් වෙන අපේ වුණ ශරීරය වුණත් අපි කී දෙනුගේ පිහිටෙන්ද පාස්වන්නේ මේ පැත්තෙන් බැලුවා. ඉතින් අන්න පරතෝ. ඒ වගේම පළවකතෝ බිඳිල බිඳිල යන මොහොතක් පාසා අපටත් නොපෙනෙන විදියට සියුම් ආකාරයෙන් විනාශ වෙන පළවකතෝ. ශුන්‍යතෝ අර කිව්ව ආත්ම තත්වයක් නෑ. අන්න අන්තිමටයි කියන්නේ අනාත්මතෝ අනාත්ම වශයෙන්. මොන්නේ එතකොට සලායතනිය පමණක් නෙවෙයි. බුද්ධ දේශනාව අනුව මේ පංච පාදානස්කන්ධයම ශූන්‍ය බව අපට වැටහෙනවා. ඒක වඩාත් ප්‍රකටයි මේ පින්වතුන් පොතකුත් අහලා තිබෙන අපේ දේශනාවලත් නිතර මතක් කරන්න සිද්ධ වෙන කවුරුත් දන්න අහලා තියෙන අර බුදුරජාන් වහන්සේ දූ පුදුමාන්දමේ උපමා පහ. රූපය පෙන පිඬකට, වේදනාව දිය බිබුලකට, සංඥාව මිරිඟුවකට, සංස්කාර කිසල් කඳකට, විඥාණය මායාවකට කියන උපමා තුළ තිබෙන්නේ අර හිස් බවම තමයි. පෙන පිඬක් හිස් බව, සාරයක් නැති බව, අල්ලගන්න පුළුවන් දෙයක් නොවන බව, අල්ලලා යමක් එකකින් හදන්න බැරි බව. අන්න ඒක කවුරුත් දන්නවා. වේදනාව කියාපු දිය බිබුල උපමාව දැන් ටිකක් එලිපිට බැලුවොත් පේන්න පුළුවන්. ඔය බුදුරජාන් වහන්සේ අර වහින වෙලාවක ලොකු පොද ඇති මේ වගේ වැස්සක් වහින වෙලාවේ අර වදුරේ ඇති වෙමින් නැති වෙලා යන දිය බිබුල වගේ වේදනාව කියලා කිව්වොත් ඒ දේශනාවත් මතක් කරන්න පුළුවන්. මේ අවස්ථාවත් උපකාරකද? සංඥාව මිරිඟුවක්, ඒකෙත් කොච්චර දුර දිව්වත් ගන්න දෙයක් නැහැ. සංස්කාර කෙසෙල් කඳ අන්න විශේෂයි ඇති. හරයක් නැති එක පතුරු ගොඩක් සංස්කාර. නමුත් බැලු බැලමට ඒක හරයක් තියෙනවා වගේ. විඥානීය මායාවක් කිව්වේ නැති දෙයක් ඇති හැටියට පෙන්නවා මැජික් කාර්යය. ඔන්න ඒක ඒ තුල තියෙන ශූන්‍යතා දර්ශනයම තමයි. ශූන්‍යත්වයමයි. ඉතින් කොහෙන් ගියත් අන්තිමට ආයතන 6 ආශ්‍රයෙන් විමසලා බැලුවත්, පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන් විමසලා බැලුවත්, තව ඕනනම් ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකයා දැන් බොහොම අපංකම් කරන්න යොදාගන්න මේ ද්‍රව්‍ය කියලා කියන ඒක බුද්ධ දේශනාවට අනුව මේ රූප සංඥාව ගන්නේ අර අඳුන ගන්න බැරි මහා භූතයන් හතර දෙනෙක්. පඨවි ආපෝ තේජෝ වායෝ එක එක්කෙන අඳුන ගන්න බෑ තනිවම. ඒගොල්ලෝ එකතු කරන තැන විතරයි අපි මේකට පොළොවයි වතුරයි සුරඟයි ගින්නයි කියලා කියන්නේ. ඒවයි සාරයක් හරියක් නෑ. ඒවත් ශූන්‍ය. එතකොට ඔක්කොම ඒ ශූන්‍යතා වශයෙන් කල්පනා කරලා බලනකොට ඔන්න ඕකයි නියම තත්ත්වය. ඒක නිසා මේ ශූන්‍යතාව ඇත්ත වශයෙන්ම මේ ධර්මයේ ඉතාමත්ම වටිනා වචනයක්. නමුත් ඒක දැන් කොන් වෙලයි තියෙන්නේ. ඒක කොන් වෙන්න හේතුවත් බුදුරජාණන් වහන්සේ ඒ කාලෙම ප්‍රකාශ කළා පුදුම ආන්දමේ උපමාවකින්. ඔන්න ඒ උපමාවයි දැන් ඊළඟට අපි මේ පින්වතුන්ට ප්‍රකාශ කරන්න යන්නේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාලා මොකක් කියන්නේ අනවද කියන එකවත් අඟවන්නේ නැතිව, මහණෙනි දසාරහ කියලා රජ පවුලකට කුමාරයන් කොටසක් කියලා දක්වන්නේ. දසාරහ කියන ඒ ක්ෂත්‍රියයන්ට තිබුණා බෙරයක්. ඒක හඳුන්වන්නේ ආනක කියලා. ඒකට ආනක කියලා කියන්නේ දැන් පින්නතුන් ආනි කියලා කියන්නේ ශූන්‍යය. ශූන්‍යයට කියනවා දීපතුරට කියනවා ආනි කියලා. යමක සිදුරක් වහන්න දාන එකට ආනි කියලා කියනවා. මේ බෙරේට ආනක කියලා කියන්නේ ඇත්තේ අපිට හිතා ගන්න තියෙන්නේ බෙර කඳ හදලා තියෙන්නේ ඒ වගේ දීපතුරු ගොඩක. ඉතින් ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ඒ ආනක කියන බෙරේ එතන තව මේකත් කතාන්තරයකට එකතු කරලා තියෙනවා මහා ඈතට ඇහෙන හඬ ඇති පුදුම විදියේ බෙරයක් කියලා තවත් ලොකු කතාන්තර තියෙනවා ඒ ඔක්කොම කියන්න ගියොත් වෙලාව නැති වෙනවා කොහොම නමුත් බොහෝ දුර ඇහෙන හොඳ වටිනා බෙරයක් එක් අවස්ථාවක අර ආනක බෙරේ එක පතුරක් බෙර කඳේ පතුරක් ගැලුණා ඉතින් අර අයිතිකාරයෝ ඒකට වෙන පතුරක් දැම්මා තව පතුරක් ගැලුණා තව පතුරක් දැම්මා තව පතුරක් ගැලුණා තව පතුරක් දැම්මා ඔහොම ඔහොම ගමාගෙන ගමාගෙන ගිහිල්ලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියන අවසානයේදී මුල් බෙර කඳේ හැම පිටින්ම නැති වුණා අර කූඤ්ඤ ටික විතරක් ඉතිරි ඔන්න ඒ තාම නෑ බුදුරජාණන්ගේ ධර්මයේ ගැන කිව්ව ඔය උපමා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඉදිරිපත් කරනවා එසේම මහණෙනි යම් තාක් සූත්‍ර දේශනාවල් තිබෙනවා නම් ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා ශුන්‍යතා පටිසම්යුක්තා තථාගත භාසිතයි තථාගත භාසිත යම් තාක් සූත්‍රාන්ත තිබෙනවා නම් ගම්භීර වූ ගම්භීරාර්ථවත් ශුන්‍යතා ප්‍රතිසම්යුක්ත ඒවා අනාගතයේ ඇතිවන සංඝයා වහන්සේලා ඒවා දේශනා කරනකොට කන් දෙන්න කැමති නැ න සුසුසාන්ති න සෝතං ඕදහිස්සන්ති න අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්සි දේවා ඒවා තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නැ ඒවා ඉගෙන ගත යුතු දේවල් හැටියට සලකන්නේ නැ ඒ තථාගත බාසිත ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර ඒ වෙනුවට යේතේ චිත්තන්ත කාවීය කවි කතා කාවීය චිත්තක්ඛරා චින්ත ව්‍යංජන බාහිරකා ශාවක භාසිත යම් සූත්‍ර යම් දේශනා තිබෙනවා නම් ශාසනයෙන් පරිබාහිර කවීන් විසින් කරන ලද කවි කතා කාවීය බොහොම කාව්‍යාත්මක හොඳ මිහිරි චිත්තක්ඛරා චිත්ත ව්‍යංජන විසිතුරු වචන ඇති පද ඇති දේශනා තියෙනවා නම් ඒවා දේශනා කරනකොට ඒවාට හොඳට කන් දෙනවා ඒවා ඇසිය යුතු හැටියට සලකනවා ඒවා තේරුම් ගත යුතු හැටියට සලකනවා ඔන්න එතකොට දැන් බෙරකන්දේ උපමා තේරුම් ගන්න පුළුවන්නේ අර ඒ තථාගත භාසිත ගම්භීරාර්ධවත් සූත්‍ර දේශනා ක්‍රමක්‍රමයෙන්ම භාවයට යනවා ඒ වෙනුවට පෙරමුණට එන්නේ මොනවද අන්න කවි කතා කාවීය චිත්තක්කරා චිත්ත වන්දනා බාහිර කතාවක භාසිත ඒවටයි කන් දෙන්නේ ඒවටයි කන් යොමු කරන්නේ අන්න ශාසනීය එතකොට අර නිමනින් ඈත් වෙනවා අර ශූන්‍යතා ප්‍රත්‍යං මාර්යාගේ ග්‍රහණයට අහු වෙනවා මාර්යාගේ වශයෙන් මිදෙනවා වෙන්න ඔන්න ඔය ඒක තත්ත්‍ය අනාගත භයක් ඔය අනාගත භය සූත්‍රයේක තියෙනවා ශාසනයට වෙන අනාගත භයක් හැටියට බුදුරජාණන් වහන්සේ උපමාව දීලා ඊළඟට ප්‍රකාශ කරන එම නිසා මහණේ මෙන්න මේ විදිහට හික්මිය යුතුයි අපි ඒ තථාගත භාසිත ගම්භීරාර්ථවත් ගම්භීරාර්ථවත් ශූන්‍යතා ප්‍රත්‍යං යුක්ත සූත්‍ර වලට අපි කන් දෙමු බුද්ධ කාලයේ සංඝයා වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනා කරන් ඒවට කන් දෙමු ඒවා ඉගෙන ගන්න උත්සාහ කරමු කියලා ඒ පැත්තට හැරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා අනුශාසනා කරනවා අනාගතය බලා වදාරලා අන්න එතකොට ඒ අනුව අපි කල්පනා කරන්න ඕන මේ ශාසනයේ ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනා අභාවය කියන්නේ මොකද ඒවා පිළිබඳව සැලකිල්ල නැති වෙනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අර තරම් ඈත ඉඳලා අර බමුණන් ඉන්නේ මොකටද? ඒ අය අර ධ්‍යාන වඩලා ඒ ලෝක ලෞකික වශයෙන් ඉහළටම යා හැකි ඉහළටම ගින්න හිටියත් මාර්යාගේ ගහන්නේ නුදුනේ නැහැ. ඒක ඒ අය තේරුම් ගත්තා. ඒ අය මුදුන දන්නේත් නැහැ. අච්චර අර ත්‍රිවේද පාරගත බමුණන් මුදුන දන්නේත් නැහැ. මුදුන ඇද වැටීම දන්නේත් නැහැ. සතාවතයන් වහන්සේලා පමණයි දන්නේ. ඒක නිසා තමයි මේ පින්නතුන් දන්නවා මේ පටිච්ච සමුප්පාදෙත් අවිද්‍යාවෙන් පටන් ගන්නෙ මොකද කියලා ඔන්න මුදුන. එතකොට මුදුන බිඳීම තමයි මේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒ මුදුන බිඳීමටයි උත්සාහ කළ යුත්තේ. මුදුන වැඩිවීමට නොවේ. මෙතන මේ කියන අර්ථය අවිද්‍යාව. ඉතින් අන්න ඒක ආශ්‍රයෙන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. මේ ශූන්‍යතා ප්‍රතිසංයුත් සූත්‍ර මේවා පිළිබඳව අපේ උනන්දුව නැති වුණොත් ඒවා රැක ගන්න උත්සාහවත් වෙන්නේ නැත්නම් ඒවා අපේ ජීවිතයට ලං කරගෙන ඒ අනුව ප්‍රතිපදාව සකස් කරගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ලෝකේ නතර වී ඒ කටයුතු කරන්න පුළුවන් වේද කියන්නේ. ඊළඟට අපි තව ටිකක් මේකට එකතු කරන්න මේ තේරුම් ගන්න පහසු වෙන්න කියමු. මේ මාර්යා. මාර්යා දැන් මෙතන මාර්යාගේ රාජධානිය ගැනකුත් කිව්වා. මාර්යා පිළිබඳ සංකල්පය බොහෝ දෙනා තුළ විතර්ක උපදවන දෙයක්. නමුත් ඒක නොයෙකුත් විදියට විවරණය කරන නමුත් විවරණ කරතත් ඇතම් අවස්ථාවක සංඝයා වහන්සේලාම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මාර්යා කියන්නේ කවුද කියලා. ඔන්න එහෙම අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙනවා. රාද කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මාරෝ මාරෝති බන්තේ මුච්චති කිත්තානු කොමන්තේ මාරෝති මුච්චති ස්වභාවයෙන්ම ස්වාමීනි මේ මාර කියලා කියනවා කෙතකින්ද මේ මාරයෙක් වෙන්නේ. ඔන්න එතකොට මාර කියන වචනේ නිර්වචනයක් බුදුරජාණන් වහන්සේ දෙන විවරණයක්. රාද රූපේ ඇතිකල්හි තමයි මාරෙක් හෝ මරන්නෙක් හෝ මැරෙන්නෙක් හෝ සිටින්නේ. ඒක නිසා රූපයම මාරය හැටියට බලන්න දකින්න හිතාගන්න පුළුවන් නේ මේ පින්නතුන්ට. දැන් මැරෙනවා කියලා කියන්නේ මොකද්ද? රූපේ නැතිවීම නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ කොහොමනම් කෙනෙකුට හිතාගන්න පුළුවන් මේ මාරය කියලා කියන්නේ රූපය. ඒ කියන්නේ රූපේට උපාදාන, රූපේ පිළිබඳ ඇල්ම. මෙතන රූප උපාදානස්කන්ධය කියන්නේ රූප ගොඩ අල්ලා ගැනීම. ඉතින් රූපයක් ඇති තැන තමයි මේ ශාරීරිය ඇතහැරලා යන්න වෙනව නේද කියලා මරණ බයක් තියෙනවා. රූපය ඇති තැන තමයි මාරයෙක්වත් මරන්නෙක්වත් මැරෙන්නෙක්වත් තියෙනවා. මාරෝති මාරේතාවා මායි නීයති යෝපන නීයති මැරෙන කෙනෙක්ත් තියෙනවා. ඒක නිසා රූපයම මාරය හැටියට දකින්න. මාරය හැටියට දකින්න විතරක් එතන කියලා නැවතුනේ බුදුරජාණන් වහන්සේ. ඒක රූපය උලක් අර අනිත් තැන් වල දැක්වුවා වගේ ගඩක් ආබාධයක් හැටියට රූපයේ දෙස බලන්න. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කලකිරෙන විදිහට බුදුරජාණන් වහන්සේ පදමාලාවක් එතන යොදලා ඊළඟට ප්‍රකාශ කරනවා මේ රාද ස්වාමීන් වහන්සේට. යම් කෙනෙක් මේ විදිහට දකිනවනම් ඒක තමයි සම්‍යක් දර්ශනය. දැන් අපේ දර්ශන අපේ සාමාන්‍ය අවබෝධය අනුවන මේක විකෘත සිතිවිල්ල. මේ තරම් ලස්සන රූපෙට මේ දැන් ඉතින් වට තරඟක් තියෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම නිග්‍රහ කෙරෙන්නේ කොයි තරම් වැරදිද කියලා අපිට හිතෙන්න පුළුවන්. විකෘත අදහස් කියලා ගන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ මේක තමයි සම්‍යක් දර්ශනය. ඔන්න රාජ ස්වාමීන් වහන්සේ ආනෝ සම්‍යක් දර්ශනය මොකටද ස්වාමීනි? සම්‍යක් දර්ශනය නිබ්බිදාව සඳහායි. මේ නිබ්බිදා කියලා කියන්නේ විනතුනේ මේ සසර කලකිරීම. මේ නිබ්බිදා කියන වචනය දැන් නවීකරණ ඔස්සේ නිර්වින්දනය කරගෙන තියෙනවා. මේ නිර්වින්දනය කියනකොට හිත යන්නේ වෙන පැත්තකට. එහෙම ගන්න නරකයි. නිබ්බිදා කියලා කියන්නේ සසර කලකිරීම. ඉතින් ඊළඟට රාජ ස්වාමීන් වහන්සේ ආනෝ දැන් එතකොට මේ පින්නතට බොනු කරගන්න බලන්න අර බුදුරජාණන් වහන්සේ රූපය ගැන මාර්යයි කියලා ඉවර වෙලා රූපය ගැන කලකිරෙන අන්දමට ඒකට ආබාධයක් ව්‍යසනයක් ආදී වශයෙන් හඳුන්වලා ඊළඟට කියනවා මේක තමයි සම්‍යක් දර්ශනය කියලා. ඔන්න රාජ ස්වාමීන් වහන්සේ ආනෝ සම්‍යක් දර්ශනය මොකටද? සම්‍යක් දර්ශනය නිබ්බිදාව සඳහායි, සසර කලකිරීම සඳහා. ඊළඟට ආනෝ සසර කලකිරීම මොකටද? සසර කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන කලකිරීම. පංච උපාදානස්කන්ධය කලකිරීම මොකටද කියලා අහන රාජ ස්වාමීන් වහන්සේ. නිබ්බිදාව විරාගය සඳහා, නොයල්ම සඳහා. කලකිරීම නැති තැන අනුයල්මක් වෙන්නේ නැහැ. ඊළඟට ආනෝ මේ විරාගය කුමක් සඳහාද? විරාගය විමුක්තිය සඳහා. නොයල්ම උපකාර වෙන්නේ විමුක්තිය. මේ මිදෙන්න ඕන. මේක මාරය නම් මේක මිදෙන්න එපා. ඉදීම සඳහා. විමුක්තිය මොකටද කියලා අහන. විමුක්තිය නිබ්බාණය සඳහා, නිවීම සඳහා. ඔන්න ඊළඟට රාජ ස්වාමීන් වහන්සේ සීමාවත් ඉක්මවලා ඊළඟට අහනවා. නිවන මොකටද කියලා. නිවන මොකටද කියලා මේ කාලෙත් කොහොම කට්ටිය අහන්නේ? ඔන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට අවවාද කරන්න සිද්ධ වුණා. රාද නුඹ මේ ප්‍රශ්නවල කෙලවර ඉක්මවල ගියා. සීමාව ඉක්මවල ගියා. මේ ශාසන භ්‍රමචර්යාව තියෙන්නේ නිවන සඳහාමයි. නිවනයි ඒක කෙලවර. ඊට එහාට මොකක්වත් නැහැ. ඒක තමයි පරමාර්ථය. නමුත් ඒනුත් එහාට සමහර කට්ටිය නොයෙකුත් විදිහේ දේවල් දක්වන නිවනින් පස්සේ කොහේ හරි ගිහිල්ලා ඇලින්නවායේ අමුතු විදිහට සදාකාලික විදිහට. නමුත් මේ ශාසනයේ පරමාර්ථය දැවීමෙන් පටන් ගෙන නිවීම කෙලවර වෙන එක. මේ ජීවත් වෙන මේ දුක්ඛ සත්‍යය තුල තියෙන දැවීම. නිවන කියන්නේ නිවීම. එහෙම කෙටියෙන් සලක ගත්තාම රාධාන්තුරු ආහක ප්‍රශ්නේ වැරදි බලමින් පින්දුන්නේ ප්‍රතිකා ගන්න පුළුවන්. එතකොට මේ සම්‍යක් දර්ශනය කියලා කිව්වේ මොකද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ විකෘත හිතවිල්ලක් නොවේ. ඇත්ත වශයෙන්ම ඒක දක්වන්නේ යථාභූත දර්ශනය හැටි. යථාභූත දර්ශනය හැටි. යථාභූත දර්ශනය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති ඇති දැකීමයි. නැතුව මේක මේ වැඩක් කරව ගන්න ඕන වට බොරුවට ඉදිරිපත් කරන එකක් නෙවෙයි. මේකයි සත්‍ය තත්ත්වය. ලෝකයාට මේක පේන්නේ නැහැ අවිද්‍යාවෙන්. අර කියාපු මුදුන නිසා. අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච නිසා. අන්න බුදුරජාණන් වහන්සේ මතු කරනවා. එතකොට රූපයේ යථා තත්ත්වය අරමනම්. ඒක ගැන ඊළඟට අන්න කියාපු අර වචන ටික යොදන්නේ මොකද කියලා එනවාට අපි කල්පනා කරලා බලමු. ඔන්න ඔය ඔතන ඉඳලා තමයි විදර්ශනා භාවනාවට උපකාර වෙන දෙයක් තියෙන්නේ. දැන් මෙතන මේ යෝනිසෝ මනසිකාර කියලා කිව්වේ පින්නතුනි. අපි සාමාන්‍යයෙන් මේක පරිවර්තනය කරන්නේ ටික පරිවර්තන කරන අමාරු වචනයක් නුවණින් මෙනෙහි කිරීම කියලා. අයෝනිසෝ මනසිකාර කියලා කියන්නේ වැරදි විදිහට මෙනෙහි කිරීම, යෝනිසෝ කියන්නේ නුවණින් හෝ හරි විදිහට මෙනෙහි කිරීම. ඇත්ත වශයෙන්ම මේ යෝනිසෝ මනසිකාරය තමයි පින්නතුනි මේ අපේ ප්‍රඥාව පිළිබඳ මූලික බීජය. අප තුල තිබෙන මේ බීජය මතු කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව කරා යන්න අපට ධෛර්යය දෙන්නේ විදර්ශනාව තුළින්. එතකොට මේ යෝනිසෝ මනසිකාරය අවදි කරගත්තු පුද්ගලයා එතන ඉඳලා ඒක වඩාගෙන යන්න ඕනේ. ඒ වඩාගෙන යාම පිළිබඳව මේ විදර්ශනා භාවනාවේ ව්‍යවහාර වෙන වචනයක් තිබෙනවා. සම්මසන කියලා. සම්මසන කියලා කියන්නේ සම්මර්ෂණය. අපි මේ යම් අවස්ථාවක පුතපතෙහි නැතත් මේවා විස්තර කරන්න නොයිකුත් උපමා රූපක අපට යොදන්න සිද්ධ වෙනවා. ඔය සම්මර්ෂණය කියන වචනේ තේරුම් කරන්න එක් අවස්ථාවක අපි මේ පින්නතුන්ටත් කියලා දෙන්නත් ඇති. දැන් අපි සංස්කාර සම්මර්ෂණය ගැන විදර්ශනා භාවනා කරන කවුරුත් අහලා තියෙනවා. මේ සකස් කිරීම ගොඩක් කියලා මේක තේරුම් ගැනීම. සංස්කාර කියලා කියන වචනේ තුලමත් තියෙනවා ඒවයි කියන ඒ රවටන ස්වභාවය. එතකොට ඒ රවටන ස්වභාවය ඒව රවටන්නේ කොහොමද? අරක ඝන සංඥාවෙන් එකක් හැටියට පෙන්වුම් කරන අර කෙහෙල් ගහ වගේ. එතකොට කෙහෙල් ගහ නාඳුරන කෙනෙක් මේකෙන් මොකක් හරි දෙයක් හදාගන්න ඕනේ, මේසයක් කුටුවක් හදාගන්න ඕනේ කියලා කපලා කරගහගෙන යන්නේ නැතුව, ඒ වගේ කරගහගෙන යන්නේ නැතුව ඒ කෙහෙල් ගහ පතුරු එකින් එක අතගාලා බලනකොට මේක එතරම් තේරෙනවා ඒක හරියක් නැති බව, අරුතුවක් නැති බව. එතකොට මේ පරාමර්ශණය තමයි අන්න අර බදා ගැනීම, අල්ලා ගැනීම. පරාමර්ශණය කියන එකයි සාමාන්‍ය ලෝකයා තුල තියෙන දැඩිව අල්ලා ගැනීම. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ යෝනිසෝ මනසිකාරය තුලින් මේක සම්මර්ෂණය කරන්න. නිකන් අතගා බලන්න වගේ, අතගා බලන්න වගේ හිතගා බලන්න. අන්නේ හිතගා බලන්නට ආධාර වීම වශයෙන් තමයි අර විදර්ශනා ක්‍රම දක්වලා තිබෙන්නේ. විලක්ෂණයමයි මෙතන යන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඒ පුද්ගලයාට විශේෂ වෙන ආකාරයෙන් ඇතන් අවස්ථාවල 11 ආකාරයකට, තවත් අවස්ථාවක 18 ආකාරයකට, තවත් අවස්ථාවක 40 ආකාරයකට, ওই විදිහට මේ 44 ආකාර විපස්සනා කියලා කියන්නේ ඒ පුද්ගලයාට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරෙන න්‍යායයන්. තමගේ චින්තනයට අනුව මේ මොන කරදරයක්ද, ලෙඩක්ද, උලක්ද කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය ගැන නිරන්තරයෙන් ඒ හිතවිල්ල මතු කරගන්න මේවායි කියන රැවටිලි ස්වභාවයට යට වෙන්නේ නැති. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න එතකොට මේ සම්මර්ෂණය කියන එක අපි අර පරාමර්ෂණ කියන වචනය දැඩිව බදා ගැනීමක් නම් යථාහතත්වයේ තේරුම් නොගෙන සම්මර්ෂණය තුලින් කරන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා සම්මර්ෂණය තුලින් මේකේ හරියක් නැහැ, අරුදුවක් නැහැ, නිස්සාර ශූන්‍යයි. අන්න ඒ ටික තේරුම් ගන්න එතකොට මේ සම්මර්ෂණය උපකාර වෙන්නේ. ඒ ටිකත් මෙන්න මේ මේකෙන් තේරෙනවා. එතකොට ඊළඟට අර උපමා එක එකක් අර හිතුවා වගේම මේ පින්නතුන්ට කියලින් කිව්වා වගේ ඒ සංස්කාරවල රැවටිලි ස්වභාවය නිසා එකක් හැටියට අපි ගන්නවා. නමුත් විදර්ශකයා ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා මෙතන රාශියක්, රාශි සංඥාව මතුවෙලා ඒ රාශි සංඥාව තුලින් ඇතිවීම නැතිවීම වඩා ශීඝ්‍රයෙන් අවබෝධ වෙන අවස්ථාවේදී තමයි ඒක ඊළාට ඒ විදර්ශනා ඥාන පරම්පරාව සිතුල ක්‍රියාත්මක වෙලා අර ලෝකෝත්තර තත්ත්වයට පාර ලබන්න පුළුවන් වන්නේ. ඊළඟට මේකට තවත් උපකාර වෙන වටිනා කාරණයක් අපි කාල වේලා ඇති හැටියට කියමු. දැන් අර කලින් කිව්වා වගේ මහා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකීන් වහන්සේලා අපි සඳහා, අප සඳහා ධර්ම සංවාදයක් කර තැන තවත් සඳහන් වෙනවා. ඒත් මහා කොටිත ස්වාමීන් වහන්සේත් සාරිපුත් ස්වාමීන් වහන්සේත් අතර ඔය පටිච්චසමුප්පාද පිළිබඳ ගැඹුරු විවරණයක් ලෝකයට ඉදිරිපත් කරන්නයි මහා කොටිත ස්වාමීන් වහන්සේ දන්නේ නැතුව වගේ අර බමුණෙක් බමුණ වහන්න වගේ ප්‍රශ්නයක් ඇහුවා. පටිච්චසමුප්පාද පිළිබඳ ප්‍රශ්න මාලාවක් අහගෙන ගිහිල්ලා එක එක අංගය පිළිබඳව ඔන්න අපට ඕන හරියට ඇවිල්ලා කියනවා, අහනවා, "ඇවැත්නි සාරිපුත්ත, මේ නාම රූප කියන එක තමාම හදාගත්තු දෙයක්ද, අනුන් හදාගත් අනුන්න් හදලා දුන්න දෙයක්ද?" ඒ කියන්නේ සයන්කතම් පරන්කතම් කියන වචනේ යොදනවා. එහෙම නැත්නම් ඒක තමන්නුත් නෙවෙයි අනුනුත් නෙවෙයි ඉබේ හටගත්තු දෙයක්ද? ඔය ප්‍රශ්නේ. මාකොටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර රාහණාදගෙන් අහනවා, "මේ නාම රූපය කියන එක තමා විසින්ම කර දෙයක්ද, අනුන් කරලා දුන්න දෙයක්ද? එහෙම නැත්නම් මේක ඉබේ පහළ වුණ දෙයක්ද?" සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, "නෑ රත්නේ. නාම රූපය තමන්කලෙත් නෑ, අනුන්කලෙත් නෑ, ඉබේ හටගත්තේත් නෑ. විඥාන ප්‍රත්‍ය විඥාන ප්‍රත්‍ය කරගෙනයි නාම රූපය තියෙන්නේ. විඥානය පිහිට කරගෙනයි නාම රූපයක් තියෙන්නේ. නිකන් දස් ගල් වල නෑ නාම රූප." ඊළඟට ඔන්න අහනවා ඊළඟ ප්‍රශ්නේ. "ඇවැත්නි සාරිපුත්ත, විඥානය ඒක තමන් කරගත්තු දෙයක්ද, අනුකල දුන්න දෙයක්ද, ඉබේ පහළ වුණු දෙයක්ද? ප්‍රශ්න කියලා අහුවාම ඒකක්වත් නෙවෙයි. විඥානයේ නාම රූපේ නිසා පවතී. කොහොම නාම රූපේ තියෙන්නේ විඥානයේ නිසා, විඥානයේ තියෙන නාම රූප නිසා. ඔකට තමයි අඤ්ඤමඤ්ඤපත්‍ය කියලා කියන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය. ඔන්න ඊළඟට මහා පොටිත සාන්නාසේ හරියට නොතේරෙනවා වගේ මේ තව ටිකක් හොඳ උපමා ටිකක් ගන්න වගේ සාරිපුත්‍ර සාන්නාසේ ගන්න මේක හරි වැඩක් නේ නේ ආවත්නි සාරිපුත්‍ර ඔබ වහන්සේම දැන් කලින් කිව්වා නාම රූපයේ තියෙන විඥානයේ නිසායි කියලා. දැන් කියන විඥානයේ නාම රූපයේ. එන්නකොට සාරිපුත්‍ර සාන්නාසේ කියන හොඳයි නේ මම උපමාවක් දෙන්න. මේක නිකන් අර නාට්‍යාකාරයෙන් මේ සංවාද තියෙන නමුත් හරි වටිනවා. ඔන්න සාරිපුත්‍ර සාන්නාසේ දෙනවා මොකද්ද උපමාව? බටකොටු මිටි දෙකක උපමාව. ඔන්න ආවත්නි බටකොටු මිටි දෙකක් තියෙනවා උඩින් එකකට එකක් හේතු කරලා. ඒ හේතු කරලා තියෙන නිසා එක බටකොටු මිටියක් ඇද්දාම අනිත් එක ඉබේම වැටෙනවා. මේ පැත්තේ එක ඇද්දාම මේ පැත්තේ එක වැටෙනවා. මේ පැත්තේ එක ඇද්දාම මේ පැත්තේ එක. ඔන්න ඔය විදියටයි ඇවැත්නි නාම රූපයයි විඥානයයි පවතින. විඥානපත්‍ය නාම රූපන් නාම රූපත්‍ය විඥාන. ඔතන තමයි පටිච්චසමුප්පාදයේ ගැඹුරුම තැන. අපි බොහෝ අවස්ථාවල දියසුලිය නමින් ඔක හඳුන්වලා මේ පින්නතුන්ට යම් යම් අවස්ථාවල පොතපතින් දක්වලා තියෙනවා. ඔතන තමයි ගැඹුරුම තැන මේ පටිච්චසමුප්පාදේ. ඔන්න එතකොට හිතා ගන්න තියෙන මේ උපමාවේ වටිනාකමයි. ඇයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මෙතෙන්දී අර හර ඇති දීයක් පාවිච්චි නොකරේ? මේ බටකොටුව කියන එක දැන් මේ පින්නතුන් දන්නවා බට උණ ආදිය ඒවයි ඇතුලේ හරයක් නැහැ. ඒවා හිස්නේ නැද. එතකොට බටකොටක් ගත්තත් කොටු මිටියක් ගත්තත් එතන හරයක් නැහැ. මේ උපමාදක යෙදුවේ එතකොට නාම රූපයක් නාම රූපයේත් ඇතුලේ සාරයක් නැහැ. නාම රූපයක් ගොඩක් අර විදිහේ ඇතිව නැති වෙන ගොඩක්. විඥානයේ හරයක් නැහැ. විඥානයක් බටකොටු මිටියක් බටකොටු මිටි දෙකේ උපමාව තුල තියෙන ගැඹුරු හිතන්ට ඕන. මේ පාලි භාෂාවේ බට උණ ආදී හඳුන්වන්නේ තච්ච සාරං කියලා. ඒ වචනේ අතීත ගැඹුරු වටිනා එක. තච්ච කියලා කියන්නේ පොත්ත. සාර කියන්නේ හරය. එතකොට උණ බට ආදී අරටුව පොත්ත පොත්තට වැඩිය අරටුවක් නැ ඇතුලේ හුණා. ඇතුලේ හුණා. හිස්. එතකොට ඔන්න දැන් මේ විඥානයේ ආත්මය හැටියට අරගෙන අනිත් හැම ආගමක්ම එතන ගිහිලා හිර වෙනවා. රූපය ආත්මය නොවන බව තේරුම් ගත්තත්, වේදනාව ආත්මය නොවන බව තේරුම් ගත්තත්, සංඥාව ආත්මය නොවන බව තේරුම් ගත්තත්, සංස්කාර ආත්මය බව තේරුම් ගත්තත් නොපෙනෙන විඥානයේ ගිහිලා හිර වෙන කට්ටිය. අර මායාත්මක ගතිය නිසා, මායාවේ ස්වභාවය නිසා. අන්න මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දුන්න උපමාව එතනින් තේරුම් ගන්න පුළුවන්. පොඩ විඥානය කියන එකක් අපි හිත ගොඩක් මේ ඇත්ත වශයෙන් බලනකොට අපි එකක් හැටියට ගත්තට ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය තුල. එතකොට බටකොටු මිටි දෙකක් එකකට එකක් හේතු කළා තියෙනවා. ඔන්න පටිච්චසමුප්පාද ගැඹුරුම තැන. මේක කවුරුවත් කළෙත් නැහැ, අනුන් කළෙත් නැහැ, ඉබේ පහළ වුණෙත් නැහැ. ඕකයි ලෝකේ පැවැත්ම. ඕකයි ওই ද්වේතාව තුලයි මුළු මහත් පැවැත්මම තිබෙන්නේ. ඒකයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ පටිච්චසමුප්පාදේ ලෝකේ යම් තාක් ඉපදීම, දිරීම, නරණය, නැවත ඉපදීම ඊළඟට තවත් ලෝකේ යම් තාක් සංකල්ප සංඥාති තිබෙනවා නම් ඒ ඔක්කොම තිබෙන්නේ මෙන්න මේ දෙක අතරේ කියලා ප්‍රකාශනවා. මේ වටේ අතරේ කියලා කියනවා. මේ වටේ අතරේ කියලා දැන් වට්ටම වගේ තමයි මේක. අවිඥානපත්‍ය නාම රූපන් නාම රූපත්‍ය අවිඥානං ওই දෙක අතරේ මුළු මහත් පැවැත්මම හැම සංකල්පයක්ම හැම ප්‍රඥප්තියක්ම අපි මේ සම්මුති හැටියට ගන්න හැම එකක්ම තියෙන්නේ ওই දෙක අතරේ. ඔන්න ඒ විදිහ මහා ගැඹුරු ධර්මයක් බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කළේ. ඒකම ඒක තුල තියෙන ශූන්‍යතාව. එකක් අනික නිසා පවතිනව නම් මේකෙත් හරයක් නැහැ, අනිකෙත් හරයක් නැහැ. නමුත් ලෝකයේ ආර විඥාණය අන්තිමට ගිහින් අල්ලන්නේ ඒ අල්ලගත්තු අවිද්‍යාව තුලින්. ඒක තමයි දැන් මේ මිනිඳුන් දන්නවා. අර අවිද්‍යාව ඒ පටිච්චසමුප්පාදේ කියවල තියෙන පින්නතුන් දන්නවනේ. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥාණං, විඥානපත්‍ය නාම රූපං. ඔහොම ඔහොම ඉතින් බොහෝ දෙනා කටපාඩම් ඕක දැන් කීප සැරයක් කියවල අර්ථය නඳත්තා. අන්න එතකොට අපි තෝරන්නේ කොහොමද අවිද්‍යාව නැමැති ඒ අන්ධකාරයේ ඒ නොදැනීම තුල යම්කිසි සංස්කාර අරැඳීම් සකස් කිරීම. ලෝකෝ මිත්‍යා ස්වરૂපී දේවල් රැවටෙන ව්‍යාධ ව්‍යාධ වැඩ ටිකක් ඒ අවිද්‍යාව කියන නොදැන්ම තුලින් යම්කිසි සකස් කිරීම් සමූහයක් කෙරෙනවා. ඒක තුලින් අන්න දෙකක් හැටියට වෙන් කරලා ගත්තා විඥානයයි නාම රූපයයි. ඒකත් ඇත්ත දෙකක් කියලා කිව්වට අන්න අර කිව්වාගේ සමූහයක් හිස් එකිනෙක අර්ථ සාරය වශයෙන් ගත නොහැකි දේවල්. ඔන්න ওই දෙක අතරේ එතකොට ගැඹුරුම පටිච්චසමුප්පාදී ගැඹුරු කොටස තියෙන්නේ. ඊළඟට එතන ඒ නාම රූපයෙන් තමයි බෙදිලා ගිහින් අන්තිමට ආයතන වශයෙන් එතනත් අර ද්වේතාවක් දෙකක් ඇහැයි රූපයයි කනයි ශබ්දයි ආදී වශයෙන් එතන අර මිරිඟු උපමාව තේරුම් ගන්න පුළුවන්. මිරිඟුවක් දකින්න මුවා හිතන්නේ අතන වතුරේ කියලා. ඒක මිරිඟුවේ කියලා හිතන්නේ නැහනේ. නමුත් ඒක ඈතට යන වතුරත් ඈත් වෙනවා. අන්න ඒ වගේ එතකොට සංඥාවේ තියෙන ස්වභාවය මෙන්න මේ අපි මේ කෙටියෙන් කිව්වේ මේ ශූන්‍යත්වය කියන එකේ හැම කොයි පැත්තෙන් ගියත් අන්තිමට ඉන්නේ අපි අප්‍රිය වුණාට මේ වචනෙට ඇත්ත වශයෙන් ධර්මයේ ගැඹුරු කොටසයි. ඒකයි බුදුරජාණන් වහන්සේ අර අවස්ථාවේ ප්‍රකාශ කළේ යේතේ සුත්තන්තා තථාගත බාධිතා ගම්භීරා ගම්භීරත්ථා ලෝකුත්තරා ශූන්‍යතා පරිසංයුක්තා ඊතරං ශූන්‍යතා ප්‍රතිසංයුක්ත ගම්භීරාර්ථවත් සූත්‍ර. අනාගතයේදී සංඝයා වහන්සේලාවත් ඒවා අහන්න, ඒවා හදාරන්න, ඒවා ඒ තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නැත. ඒ වෙනුවට අන්න අර කවි කතා කාවීයා චිත්තක්කර චිත්ත වන්දනා කවීන් විසින් බඳින ලද අර ලෝකයටම මාර්යාගේ මුඛයටම ඇදලා දාන දේවල් වලට ඇදලා යන්නේ කියන ඉතින් ඒක අද සත්‍යද නැත්ද කියලා මේ පින්නතුන් හිතා ගන්න පුළුවන්. ඉතින් මේ පින්නතුන්වත් උත්සාහවත් වෙන්න ඕන. අන්න අර වගේ වටිනා සූත්‍ර දේශනා අර මොගරාජ ස්වාමීන් වහන්සේ අද වෙන්නේ මේ වස් පින්කම අවසාන වෙන අවස්ථාවේ මේ පින්නතුන්ගේ හිතුවිලි પરම්පරාවත් මොගරාජ ස්වාමීන් වහන්සේ හිතුවිලි પરම්පරාවත් අතර සංසන්දනය කරලා වෙනස බුදුරජාණන් වහන්සේකට දුන්න ප්‍රශංසාවත් සිහිපත් කරලා අපි මේ ශාසනික වටිනාකම් වටහාගෙන දිගට මේ අර වටිනා අර ලෝකෝත්තර ධර්ම අවදුරටත් මේ ලෝකයේ ඉදිරියට පහළ වෙන
සත්‍ය වෙන්නේ ආශාතරගෙන තවත් දෙන්න අන්නේ පිට මේ පින්නකන් අද දවසේ මේ Taman ගේ යම් සීලයක් මත පිහිටලා තම තමන් බණ භාවනා කරා මේ ධර්ම දේශනාව තුලින් අර තමන්ගේ විදර්ශනා භාවනා ආදී කුළු ගැනීමට උපකාර වෙන යම් යම් ඉඟි ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇති. එතකොට අද මේ මෙතෙක් මේ Taman රැක්ක සීලයත් ඒ කළ භාවනාවත් මේ ධර්ම ශ්‍රවණයත් තුලින් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිටගෙන තම තමන්ගේ බණ භාවනා මුලින්පත් කරගෙන අපි තාක්ෂණිකවම අර කියාපු මාර්යාගේ ග්‍රහණයෙන් මාර්යාගේ රාජධානියෙන් නිදලා සෝවාන්ස්කඩාගම යනාගම රහතන් මාර්ගවල තියදී නතු මම ආමහන්නේ තන කියන දේ කුසලසක් ඒකාන්තේ හේතු වාසනාව ප්‍රාර්ථනා කරගන්න. එසේම අවීච්ඡේ සිට අපිට ආදක්වා යම් තාක්ෂත්තු කෙනෙක් සිටිනවා නම් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසල අනුමෝදන් වීමට හැම දිනක මනුස අනුමෝදන් වීම තුලින් ප්‍රාතිනි බෝධික නතු මම ආමහන්නේ ශනතෙත්වා කින් ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට ගාථා කියන්න. එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සිවිතේවානුදන්තු සබ්බ සම්පත්ති හිර්දියා සබ්බේ දේවා අනුමෝදිත්වා දුච්ඡන්තු අමසම්පදං ආකාසට්ඨාදී දේවානාගා සිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාදී මුණ්ඨා දේවානාගා සිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාදී මුණ්ඨා දේවානාගා දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේති පාණ්‍යෝ දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේති පාණ්‍යෝ දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේති පාණ්‍යෝ නා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. නා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. නා පුඤ්ඤ කම්මේන මානේ බාල සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුද්ධි භවන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවීන සදා සුත්ති භවන්තු තේ අදුරාජන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සංජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.